கல்யாண மித்ரவருணி அது இல் போயதவசு நில்லம்பு பாவனா மத்தியஸ்தானேட்டு பெமின ஆண்டவு கிசியாம் துரக்கட்ட துஷ்கர வூ வியாயாமேக்கு யதினவா ඉවත්වීම කොහොමත් දුෂ්කරයි. භවනාවක් නොකළොත් දහමත් එක්ක නොසිටියොත් ජීවත්වීම අති දුෂ්කරයි. එනිසා අපට තෝරා ගැනීම දෙකක් තිබෙනවා. දුෂ්කර වූ භාවනාව පුහුණුකොට අති දුෂ්කර ජීවිතය සැහැල්ලු කරගන්නවද, ඒ කටයුතු ලිහිල් කරගන්නවද, නැතිනම් භාවනාව අමාරුයි දුෂ්කරයි කියා අතහැර ජීවිතය වඩ වඩා දුෂ්කර කරගන්නවද? එයින් පළමුවැනි තේරීම කළ නිසයි අපි අද මෙතන වාඩි වී සිටින්නේ. එසන සෑහෙන වේලාවක් භාවනාමය අභ්‍යාසවල යෙදුණා. විවිධ ඉරියව්වල සමහර විට සක්මනේ වාඩි වී පරයන්කේ සිටගෙන පහසුයි, ඇඟටත් අමාරුයි ටිකක්, හිතත් මේචල් කර ගැනීම පහසු නෑ. නමුත් ඒ සියලු අපහසුතා මැද අවධානයෙන් ඉන්න පුළුවන් කියන කාරණයත් අපටම ප්‍රත්‍යක්ෂ වුණා. කවුරුවත් කිව් දෙයක් විශ්වාස කළාම නෙවෙයි අපටම වැටහෙනවා ඇත්ත. රිදෙනවා. ඒ වුණාට තව විනාඩියක් දෙකක්, විනාඩි 5-10ක් ඉවසගෙන ඉන්න පුළුවන්. එහෙම ධාරිතාවයක් දරා ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා. මේ දරා ගැනීමේ හැකියාව තමයි ජීවිතයකට පන්නරේ දෙන්නේ. ජීවත් වෙන්න, ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න, ඒ අභියෝගත් එක්ක ජීවත් වෙන්න අවශ්‍ය සවිය ශක්තිය දෙන්නේ දරා ගැනීමේ හැකියාව. කොයි පමණකට දරා ගැනීමේ හැකියාව තිබෙනවද, එපමණටම ජීවිතය සැහැල්ලු කරගන්නත් පුළුවන්, සාර්ථක කරගන්නත් පුළුවන්, රිදව ගන්න නැතුව ජීවත් වෙන්නත් පුළුවන්, අනුන්ට රිදවන්න නැතුව ඉන්නත් පුළුවන්. සාර්ථක වෙන්නෙත් පරාජය වෙන්නෙත් බරක් වෙන්නෙත් තමන්ටම තමන් හිංසා කරගන්නෙත් අනුන්ට හිංසා කරන්නෙත් දරා ගැනීම අඩු වුණාම නැති වුණාම. මෙතනදී අපට පේනවා අප තුල නිදාගෙන සිටින මේ ධාරිතාවය දරා ගැනීමේ හැකියාව කොපමණද කියා. ඒ සීමාවක් තිබෙනවා. ඒ සීමාවට ආවහම අපි ඒ සීමාවට ගරු කරලා ඉඩ දෙනවා. හැබැයි ඒ සීමාව අපට පුළුවන් ඈත් කරගන්න ටික ටික. මිනිස්යාට ඒ හැකියාව තිබෙනවා තමන්ගේ සීමාවන් මායිම් වෙනස් කරගන්න. සතුන්ට අමාරුයි. නමුත් මිනිසාට පිළිවන් තමන්ගේ කායික සහ මානසික සීමාවන් මායි පලල් කරගන්න හැකියාවන් වර්ධනය කරගන්න, දරා ගැනීමේ හැකියාව දියුණු කරගන්න. භාවනාවෙන් මුලින්ම වෙන්නේ ඒ වෙනස. භාවනාව අපට මුලින්ම ත්‍යාග කරන්නේ දරා ගැනීම, ඉවසාගෙන ඉන්න පුළුවන් හැකියාව. සන්නැතුවත් ඔය ඉන්න පුළුවන්. අපාගෙන උඩුතලයි යටිතලයිකට තද කරගෙන හිතින් ප්‍රතික්‍රියා දක්වමින් මනසින් විරෝධතා දක්වමින් යටිහිතින් ද්වේෂ කරමින් අපිට යම් යම් අපහසුතා එක ඉන්න පුළුවන්. ඒකට ඉවසීම කියන්නේ. එතපි අපි ලොකු දුකක් විඳින්නේ. අපි අකමැති අපහසු වූ කිසියම් සිදුවීමකදී ඒට වෛර කර කර ඒ සිදුවීම උදා කරපු අයට ද්වේෂ කර කර මන කරුමයක්ද Tamanṭama වද දීගෙන ඉන්න අවස්ථා තියෙනවා. හැබැයි ඒ ඉවසීම නෙවෙයි එතන අපි විඳින්නේ ලොකු දුකක්. ඉවසීමේට වඩා වෙනස් අවබෝධයෙන් එන ස්වභාවයක්. මේ තමයි ජීවිතේ. පලා යන්න බෑ. පලා යන්න තමයි හිත කියන්නේ. පලා යන්න. මග අරින්න. මග අරින්න. බයිපාස් කරන්න. ඉතින් හුරු වෙන්නේ අපි හැම විටම පලා යන්න. මග හැර යන්න. නොසලකා හරින්න සහ බයිපාස් කරන්න. එනි මග හැර තව තැනකට ගියාම එතන ඊට වඩා ප්‍රශ්නයක් අපි එනකල් බලාගෙන ඉන්නවා. ඊට වඩා වේදනාවක්, ඊට වඩා අරුබුදයක් මග බලාගෙන ඉන්නවා අප පැමිණෙන තුරු. එතනිනුත් පලා යන්න පුළුවන්. ඉහිල්ලා තවදුරටත් පලා යන්න බැරි තැන් වල අපි හිර වෙනවා. ඒ වුණාම කර කියා ගන්න දෙයක් නැහැ. විඳිනවා, 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 ශාප කරනවා. ජීවිතය අපායක්. පලා යන්න බැරි වුණු තැනක ප්‍රශ්නයක් එක්ක ඉන්න වුණාම පලා යෑම පමණක් හුරු වුණු මනසට එය අපායක්. අපාය හැටිත් එහෙමනේ අපි අහලා තියෙන විදියට. ගැලවෙන්න ලේසි නෑ, පලා යන්න බෑ. විඳින්නම ඕනේ. මෙතන මිහිපිට මේ ජීවිතය ඇතුලේ අපිම හදාගත්ත ඒ සුවිශාල මන්දිර ඇතුලේ සියලු සැප පහසුකම් සහිතව අපේම පිරිසත් එක්ක අපි අපායක් හදාගන්නවද? විඳින, විඳවන, තාප කරන, නැතිනම් ඇත්ත තේරුම් අරගෙන ඇත්ත පිළිගන්නවද? සැහැල්ලුවෙන් ඉන්නවද? මේ භාවනාව ඇතුලේ අප පුහුණු වෙන්නේ අන්න ඒ බඳු පරිවර්තනයකට, අපව පරිවර්තනය කර ගැනීමකට. අපි ඉඩ දෙනවා භාවනාවට අපව පරිවර්තනය කරන්න. මම මෙහෙමයි, මෙන්න මම, මගේ හැටි මෙහෙමයි, මේ විදිහටමයි මට ඉන්න ඕනේ, මම විදිහටම ඉන්න ඕනේ නම් භාවනාවක් වැදගත් නැහැ. විශේෂයෙන් විපස්සනාවක් ඕනෙම නැහැ. මක්නිසාද අප විපස්සනාවට පාතබූ මොහොතේ සිට විපස්සනා විසින් පාතබූ අපව වෙනස් කරනවා. මොහොතින් මොහත අලුත් කෙනෙක්ව බිහි කරනවා, නිර්මාණය කරනවා විපස්සනාව. හිටිය කෙනාට හිටිය විදිහට ඊළඟ මොහොතේ එක මොහොතක්වත් ඉන්න දෙන්නේ නැහැ විපස්සනාව. එයා වෙනස් කරනවා. කොහොමත් අපි වෙනස් වෙනවා. හැබැයි අපිට පේන්නේ අපි වෙනස් වෙන බව. අනිත්‍යය වෙනස් වෙනවා. අපි කැමති නෑ අනිත්‍යය වෙනස් වෙන බව දකින්න. තප ඉන්නේ එක්තරා විදිහක අන්ධ වූ අඳුරු සිරකුටියක් ඇතුලේ. අපිට අපිව පේන්නෙත් නෑ, අනිත්‍යයව පේන්නෙත් නෑ, වෙනස් වීම පේන්නෙත් නෑ. ඒ අන්ධකාරය ඇතුලේ, ඒ අන්ධකාරය ඇති වෙන්න කලින් හිටිය කෙනා තිබුණු දේවල් ඒ විදිහටම අන්ධකාර රාත්‍රීන් ගණනාවක් ගෙවිලා ගියාට පස්සෙත් එහෙම්මම ඇති කියන විශ්වාසයෙන් ඉන්නවා. දැන් අපි දැක්කත් නොදැක්කත් දේවල් වෙනස් වෙනවා, ඉර පායනවා, ඉර මුදුන් වෙනවා, ඉර බහිනවා. අපි අහස දිහා නොබැලුවට, අපි ඉර දිහා බැලුවේ නැහැ කියලා ඉර ඒ තිබ්බ විදිහටම නැවතිලා ආයේ අපි බලනකල් එතනම ඒ විදිහටම ඒ දීප්තියෙන්ම ඉන්නේ නැහැ නේ. එහෙම වෙනස් වීම අපි උඩ තියෙන එකක් නෙමෙයි. වෙනස් වීම විසින් අපිව වෙනස් කරනවා. අනිත්‍යවත් වෙනස් කරනවා. වෙනස් වීමට යටත්ව තමා අප ඉපදුනේ. ඒ ඉපදෙනකොට අප එකඟ වුණු කොන්දේසි වලින් එක කොන්දේසියක් තමයි වෙනස් වෙනවා කියන එක. වෙනස් වෙන්න තමයි ඉපදුනේ. ඒ කොන්දේසියට යටත්ව තව කොන්දේසි තියෙනවා. මේ එක කොන්දේසියක් බොහොම පළවෙනි තැන තියෙන කොන්දේසියක්. ඒ කොන්දේසියට එකඟුන් නැත්තම් ඉපදෙන්න වෙන්නේ නැහැ. දවෝනේ මම ඉපදීම විතරක් නෙමෙයි, පසු දේවල් වලට උනත් වෙනස් වීමට එකඟ නම් පමණයි අපිට දේවල් ලැබෙන්නේ. තනතුරු ලැබෙන්නේ, භාණ්ඩ ලැබෙන්නේ, සම්බන්ධතා හැදෙන්නේ, මේ ඔක්කොම. එහෙම වෙනස් වීමට අපි එකඟ නැත්තම් විරුද්ධ නම් කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට ඒ කොන්දේසිය මතක නැහැ. එහෙම කොන්දේසියකට එකඟ වුණු බව දැන් මතක නැහැ. ඒ අමතක වීම නිසා ඒ අමතක වීම හරියට අන්ධකාරයක් වගේ. දැන් මතක නැහැ කියන එක අඳුරක්. ඊයේ දවසේ මතක නැහැ කියන්නේ ඊයේ දවසේ අපිට අඳුරුයි, පේන්නේ නැහැ. එතන මේ යථාර්ථයත් එක්ක අපි එකඟ වුණු ඒ කොන්දේසිය අපිට මතක නැත්නම් අපි ඉන්නේ අන්ධකාරයක. ඒ අන්ධකාරයේ සිටින අපිට මොකද වෙන්නේ කියලා පේන්නේ නැහැ. නොපෙනුනාට දේවල් වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් වෙලාවක අන්ධකාර දින ගණනාවක්, අන්ධකාර සති මාස අවුරුදු ගණනාවකට පස්සේ එකවරම විදුලිය කෙටුවොත්, එක මොහොතකට ආලෝකමත් වුණොත් ඒ ෂණික ආලෝකයේ අපිට කියනවා, නැත්නම් ෂණික ආලෝකයෙන් අපි දකිනවා අර මුලින් හිටියේ කවුරුවත් දැන් මෙතන නැති බව. මුලින් හිටියේ දේවල් ඒ විදිහට තවදුරටත් මෙතන නැති බව. එක ශණේකට පේනවා. ඒ ශනිකා ලෝකය අපව තිගැස්මට ලක් කරනවා. තිගැස්මට. සිදුවීම් වලදී අප කම්පණයටපත් වෙන්නේ මේ නිසා ශරීරයට වෙන සිදුවීම්, වෘත්තියට වෙන සිදුවීම්, සමාජික සිදුවීම්, සම්බන්ධතා මේවට එන ගහනවා වරින් වර. එතකොට අපි කම්පණයටපත් වෙනවා. එදා සිටි කෙනා නෙමේ අද ඉන්නේ, එදා දුටු ලෝකේ නෙමේ අද පේන්නේ. තුරේ දෙනෙත් පියාගෙන කිසිවක් දෙස නොබලා යලි යලිත් යලි යලිත් කම්පාවටපත් වෙන්න පුළුවන්. කම්පාවම ජීවිතය කරගන්නත් පුළුවන්. කම්පාවම ජීවිතය කරගත් කෙනාට හැම සිදුවීමකදීම කම්පාවටපත් වෙන්න වෙනවා. හැම සිදුවීමක්ම එබඳු පුද්ගලයාව කම්පාවටපත් කරනවා. එනිසායි අපි මෙබඳු කැපකිරීමක් කරන්නේ කම්පා නොවන, සිදුවීම් වලට කම්පා නොවන ස්වභාවයක් ගොඩනගා ගන්න අපතුලින්. අපතුලින්ම කම්පා නොවන සිදුවීම්, අපව කම්පාවටපත් නොකරන සිදුවීම් විතරක් වෙන ලෝකයක් හදන්න නෙමෙයි. නැත්තම් කම්පාවටපත් කරන සිදුවීම් නවත්තන්නත් නෙමෙයි. අසාර්ථක උත්සාහයකට මේ පුංචි ජීවිත කාලේ නාස්තිකරණ එක මෝඩකමක්. ඒ වෙනුවට සිදුවීම් ඒ විදිහට තියෙන්න ඇරලා සිදුවීම් තේරුම් අරගෙන වෙනස් වීම, විපර්යාසය හඳුනාගෙන ඒ පිළි අරගෙන ඒ වෙනස් වීමත් එක්ක සාමකාමීව සිටීමට තමා භාවනාව අපට උදව් වෙන්නේ. මේ භාවනාව අපට කිසියම් රසවත් අත්දැකීමක් දෙනවා. අර අර අමාරුකම් ඔක්කොම තියෙනවා භාවනාවේදී. ඇත්ත. හැබැයි මේ වේදනා, අපහසුතා, මේ දැඟලීම් වලට පමණක් නෙමේ භාවනාව කියන්නේ. ඇත්තටම ඒවත් එක්ක භාවනාවේ සම්බන්ධයක්වත් නැහැ. අපි මේ බලෙන් ගැට ගහගත්තට භාවනාවයි ඉරියව්වේ අපහසුතාවය අතර කිසි සම්බන්ධයක් නැහැ. මේ භාවනාව විසින් රිදවනවා නෙමෙයි. භාවනාව විසින් කොන්දේ අමාරුවක් හදනවා, තුනටිය අමාරුවක් හදනවා, කකුල් හිරිවට්ටනවා නෙමෙයි. භාවනා කරත් නැතත් ඔහොම එක ඉරියව්වක මොනම ඉරියව්වක හිටියොත් ඔය බිම පැදුරක් උඩ පරියන්කේ විතරක් නෙමෙයි මොනම ඉරියව්වක හරි භාවනා කළත් නැතත් ටික වෙලාවක් හිටියොත් අපහසුයි. හිතනවා මේ මෙහෙම වාඩි වෙලා ඉන්න හින්දා හේතු නොවි මේ පැදුරක් උඩ ලනු පැදුරක් උඩ වාඩි වෙලා ඉන්න නිසායි මේ රිදෙන්නේ. පුටුවක හිටියනම් මෙහෙම නැහැ. පුටුවක ඉඳලා බලන්න. එතන මේක හාන්සි පුටුවක හිටියනම් එහෙම රිදෙන්නේ නැහැ. හාන්සි පුටුවකින් හිටියොත් ඒත් වෙලාවක් එනවා ඔය වේදනාව මෙන. එතකොට එතන ඇඳක හිටියනම් රිදෙයි. වේදනාව ඇති නොකරන වේදනාවක් ඇති නොකරවන කිසිම උපකරණයක් නැහැ. පුටුවක්, කුට්ටයක්, මෙට්ටයක්, ඇඳක් නැහැ. එහෙම එකක් නැහැ. හදලත් නැහැ, හදන්නත් බෑ. ඒක හැම එකක් ගැනම කරන වර්ණ හරි පහසුයි හරි සුවයයි. ඒක ඔක්කොම ඇත්ත. හැබැයි පොඩි වෙලාවකට ඒ වෙලාව පහුවෙච්ච ගමන් ඔක්කොම කන පිට හැරෙනවා. හැබැයි කන පිට හැරුණු දේවල් ගැන ප්‍රචාරයක් කරන්නේ නැහැ. ඒ පැත්ත කියන්නේ මේ අර පුංචි වෙලාවක දැනෙන සුවය, පහසුව, සැහැල්ලුව ගැන පමණයි. ඉතින් අපි මිලදී ගන්න ලොකු ගාණක් ගෙවලා ඒ පුංචි වෙලාවක ලැබෙන සැහැල්ලුව, සුවය පමණයි. හැබැයි ඒ මිලට් ඇතුලේ සැඟවිලා තියෙනවා අපි අර දුකට ගෙවන ගාණත්. ඒ පුටු උඩ, ඒ හාන්සි පුටු උඩ, ඇඳවල් උඩ එක ඉරියව ඉන්නකොට එහෙන් රිදෙනවා, මෙහෙන් රිදෙනවා. ඒ ඔක්කොටමත් අපි අර මිල ඇතුළෙම ගෙවලා තියෙනවා. ඒ නිසායි අපි මිලදී අරගෙන තියෙනවා දුක. අපිට ඕනේ මිලදී ගන්න සැප. සැප පමණයි මිලදී ගන්න ඕනේ. වියදම් කරන හැම රුපියලක්ම වියදම් කරන්නේ සැපක් මිලේට ගන්න. හැබැයි ඒ සැප වෙනුවෙන් අපි කිසියම් ගාණක් ගෙවනකොට, මිලක් ගෙවනකොට, ගාස්තුවක් ගෙවනකොට එයින් 150%කට වැඩිය අපි ගෙවලා තියෙන්නේ දුක විඳින්න. අර සැප බොහොම ටික දවසකින් ඉවර වෙනවා. හැබැයි දුක කාලාන්තරයක් අපිට විඳින්න වෙනවා, අපේ පස්සෙන් එනවා. සපහැදිලිව අපි තේරුම් ගනිමු මේ වාඩි වෙලා ඉන්නකොට ওই රිදෙන එක භාවනාව දෙන දඬුවමක් නෙමෙයි. මේ භාවනාව අපිට රිද්දනව නෙමෙයි. ශරීරේ එක ස්වභාවයක් වේදනාව. භාවනාවට එක්ක කිසි සම්බන්ධයක් නැහැ. දැන් කහනකොට අපි හිතේ පැත්තට යනවා. ඒකත් එක්ක දුවනවා, ඒ ගැන හිතනවා, තර්ක කරනවා, මතක් වෙනවා, ඒ මතක් වෙන දේවල් පස්සේ දුවනවා. ඒ අතර මොහොතක් දෙකක් අපට අවධානයෙන් ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ හැකියාවක් තියෙනවා. එක මොහොතක් දෙකක් හෝ සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන්. සිහි කල්පනාවෙන් ඉන්න මොහොතේ අපිට අපිව දැනෙනවා, අපිව හොඳට දැනෙනවා, පරිසරය දැනෙනවා, ඇහෙනවා. ඒ සියල්ල ඉතාම සූක්ෂමව හඳුනා ගන්න පුළුවන්. කොයි වෙලාවේද අවධානයෙන් සිටින මොහොතේ සිහි කල්පනාවෙන් ඉන්න වෙලාවේ මේ සිහි කල්පනාවෙන් අපි තත්පරයක් දෙකක් විනාඩියක් විතර ඉන්නවා. ඊට පස්සේ සිහි කල්පනාව නැති වෙනවා. අවධානය ගිලිහෙනවා. අවධානය ගිලිහුණාම මොනවා වෙනවද? කොහෙද ඉන්නේ? අපි කවුද? මොනවටද ආවේ? මේ එකක් ගැනවත් කිසිම හාංකවිසියක් දැනෙන්නේ නැහැ. අපි සමහරට මනසින් උයනවා, මනසින් ලියනවා, මනසින් බලනවා, කියවනවා, කතා කරනවා, වාද කරනවා, කනවා, ඇවිදිනවා. මනස මෙතන මේ මොහොතේ නොකරන බොහෝ දේ කරනවා. එම නිසා මනස බහුකාර්ය යන්ත්‍රයක්. බහුකාර්ය යන්ත්‍රයක් වගේ තමයි වැඩ කරන්නේ. කාර්ය යන්ත්‍රයකටත් කරන්න බැරි මහා විශාල පරාසයක දේවල් මනස කරන්න හදනවා එක මොහොතක. විනාඩියක් ඇතුලේ බලන්න මානසිකව මොන විදිහේ එකිනෙකට වෙනස් පරස්පර කාර්යයන් කීයකනම් යෙදෙනවද කියලා. එක විනාඩියක් ඇතුලේ තුවක් හදන්න පුළුවන් නම් හරි වටිනවා. ඒක විනාඩියක් ඇතුලේ මනස කරන්න පටන් ගන්න වැඩ. කරන්න පටන් ගන්න වැඩ. කරන්න පටන් ගන්නවා කවුරු හරි එක්ක වාද කරන්න පටන් ගන්නවා, දොස් කියන්න පටන් ගන්නවා, ඒ අතර අතු ගන්න පටන් ගන්නවා, රෙදි හොදන්න පටන් ගන්නවා, කියවන්න පොතක් පත්තරයක් පටන් ගන්නවා, රූපాయని බලන්න පටන් ගන්නවා, ඇවිදින්න පටන් ගන්නවා, මිලදී ගන්න පටන් ගන්නවා, නාන්න පටන් ගන්නවා. මේ විදිහට බලන්න එක විනාඩියක් ඇතුලේ මනස එකිනෙකට වෙනස්, එකිනෙකට සම්බන්ධයක් නැති, එකිනෙකට පටහැනි, මේ වෙලාවට ඕනෙත් නැති වැඩ, කාර්යයන්, ක්‍රියා කීයක් නම් පටන් ගන්නවද? ඕනකමකින් මේ වෙලාවට අත්‍යවශ්‍යයි වගේ තම හදිස්සියෙන් මනස මේව පටන් ගන්න. පටන් ගන්නවා විතරයි. එකක්වත් ඉවර කරන්නේ නැහැ. ඉවර කරනවා තියා දිගට එක තප්පර දෙක තුනක් කරගෙන යන්නේ. පටන් ගන්නවා, පටන් ගන්නවා, පොල් ගන්න පටන් ගන්නවා. හාල් කරන්න පටන් ගන්නවා, අතු ගන්න පටන් ගන්නවා, රිදී හොදන්න පටන් ගන්නවා, ටෙලිෆෝන් කරන්න පටන් ගන්නවා. පටන් ගත්තාම එක වැඩක් තව වැඩක් මතක් වෙනවා. එතකොට අර පටන් ගත්ත වැඩේ එතන ඊළඟ වැඩේට යනවා. මේ විදිහට එක තප්පරයක් ඇතුලේ වැඩ දෙක තුනකට පනිනවා. එතකොට මෙහෙම මනසක් විඩාවටපත් නොවි තිබේ. වෙහෙසටපත් නොවි, මහන්සියටපත් නොවි, ආතතියටපත් නොවි ඉන්නවා කියන එක නොවිය හැකි දෙයක්. එතින්දී අපි කියනවා හරි මහන්සි, ජීවත් වීම හරි මහන්සි, අපිට හරි මහන්සි, කෙලවරක් නැහැ වැඩ, ඉවරයක් නැහැ. බොරු. ඒ බොරු. අපි ඇත්තටම භෞතිකව කායිකව කරන්නේ බොහොම වැඩ ටිකයි. ඊටාම ටිකයි කරන්නේ. හොඳට බැලුවොත් ලැයිස්තුවක් හදලා බලන්න කායිකව කරන වැඩ ටික එක දවසක් ඇතුලේ කොච්චර ටිකද කියලා. හැබැයි මානසිකව පටන් ගන්න වැඩ, මනස පටන් ගන්න වැඩ එක විනාඩියකදී අර දවසක කය කරන වැඩ වලට වැඩිය වැඩි සංඛ්‍යාත්මකව, ප්‍රමාණාත්මකව. ඒතර ඔය වෙහෙස තමයි අපිට දැනෙන්නේ. ඒක විනාඩියක නෙමෙයි, දැන් මේමනේ හැම වෙලේම. මනසින් එන්නෙන්ද අපි වියපත් වෙනවා, මහලු වෙනවා. ශරීරයත් මහලු වෙනවා, නමුත් ඊට වඩා වේගයෙන් මනස මහලු වෙනවා. මනස වියපත් වෙනවා, නාකි වෙනවා. අහ, අබල දුබල වෙනවා. ඕනෑම යන්ත්‍රයක් කොයි විදිහට වැඩ කරොත් එහෙම වැඩ කෙරෙව්වොත් අපි විවේකයක් නොදී හැම වැඩේටම ඒ යන්ත්‍රය ගත්තොත් හැම දෙයකටම ඒ යන්ත්‍රයේ බොහොම ඉක්මනට කෙවිලා කැඩිලා යනවා. ඒකෙන් ගන්න තියෙන වැඩේ පමණක් නොගෙන මේ හැම දෙයකටම ඒ කිසියම් උපකරණයක් අපි ගත්තොත් ඕනෑම දෙයක් හැම වෙලේම මේ උපකරණය ක්‍රියාත්මක කරොත් බොහොම ඉක්මනට ඒ උපකරණය ගෙවිලා කැඩිලා යනවා. නිෂ්ක්‍රීය වෙනවා. දැන් මනස එහෙම තමයි වේගනේ යන්නේ. නැසක් නොකලොත් කල්යාණ මිත්‍රවරුනි, කය වයසට යන්න කලින් මනස වයසට ගිහිල්ලා, කය ලෙඩ වෙන්න කලින් මනස ලෙඩ වෙලා, කය මිය යන්න කලින් මනස මිය යනවා. හිතන්න පුළුවන් හැකියාව, වටහා ගන්න පුළුවන් හැකියාව, මතක් කර ගන්න පුළුවන් හැකියාව, ඇහුම්කන් දෙන්න පුළුවන් හැකියාව, තමන්ට අවශ්‍ය දේ නිවැරදිව කියන්න පුළුවන් හැකියාව, මේ හැකියාවන් සහිත මනස කය මිය යන්න කලින් මිය යනවා. මේ අත්දැකීම අපි කාටත් අපි ඇසුරු කරන අය හරහා ලැබිලා තියෙනවා. මේ කය මැරිලා නැහැ. කය හොඳට නිරෝගී, තාම වැඩ කරන්න පුළුවන්. නමුත් මනසේ විවිධ වූ අත්‍යවශ්‍ය අංශ මිය යමින් ගිහිල්ලා, නැත්තම් මිය ගිහිල්ලා, නැත්තම් මිය යමින් තියෙන. මේ අත්දැකීම කොපමණ තිත්ත අත්දැකීමක්ද? ඒකරු අත්දැකීමක්ද? කියන්නේ හිතුවොත් අර ජීවිතයේ සිදුවීම්, අනපේක්ෂිත සිදුවීම් වලින් පත් වෙන කම්පාවට වඩා ප්‍රකම්පාවකට අපපත් වෙනවා. මේ මනසට අපි කරන හානිය දිහා බලනකොට, දැනුවත් හෝ නොදැනුවත් හැම මොහොතකම මේ මනස අපි අවභාවිතා කරන ආකාරය තේරුම් ගත්තොත්, පෙවුනොත් අපිට ආ කම්පාවක් ඇති වෙනවා. එහි විපාක අපිටම විඳින්නත් වෙනවා. දැන් මේ වගේ උපකරණයක් අපි අවභාවිතා කළොත් මේක පටිගත කරන්න තියෙන වැඩේ ඒකමුණත් අපි මේ යන්ත්‍රයකට විවේකයක් නොදී පැය 24ම පාවිච්චි කරොත් බොහොම ඉක්මනට මේ යන්ත්‍රය අක්‍රියාකාරී වෙනවා. හැබැයි ඒක විතරක් ගන්න නැතුව වෙනේ වටේ, ඒ වට මේ වට දොරට අඩලයක් විදිහට එහෙම තියන්න ගත්තොත්, තව එන ගහන්න එහෙම ගත්තොත්, එහෙම කරන්න ගියොත් ඊටත් කලින් මේක කැඩිලා යනවා. ඒක ප්‍රශ්නයක් නෑනේ. අපිට තව යන්ත්‍රයක් ගන්න පුළුවන් නම්, තව වෙළඳ පොලේ තියෙනවා, සල්ලිත් තියෙනවා නම් ගිහලා ගන්න පුළුවන්. මීට වැඩිය හොඳ එකක්. හැබැයි මනස නිෂ්ක්‍රීය වෙලා නිෂ්ක්‍රීය වෙමින් ගියොත්, මනස ආතතියටපත් වෙලා වෙහෙසටපත් වෙලා වැඩ කරගන්න අමාරු තැනකට ඔය මතකය අඩු වෙලා, තීරණ ගන්න පුළුවන් හැකියාව අඩු වෙලා, ඇහුම්කන් දෙන්න පුළුවන් හැකියාව දුර්වල වෙලා, තමන්ට ඕන දේ සංනිවේදනය කරන්න නිවැරදිව ඒ වචන තෝර බේරගන්න පුළුවන් හැකියාව දුබල වෙලා, සිදුවන දේ සිදුවන ආකාරයෙන් අවබෝධ කරගන්න පුළුවන් ඒ වටිනා කුසලතාවය අහිමි වෙලා, එහෙම ගියොත් එහෙම ආයේ අර අලුත් මනසක් අපිට ගන්න ලේසි නෑ. ඒක කොහෙවත් මේ ආත්මෙට ගන්න බෑ. මේ ආත්මයට ආය ගන්න බෑ. ශරීරය මිලේට ගන්න පුළුවන්. තවදවත ප්‍රශ්නයක් වුණොත් තවදවතක් සල්ලි වලට ගන්න පුළුවන්. අමාරු වෙන්න පුළුවන්. නමුත් සල්ලි වලට හරි පරිත්‍යාගයක් විදියට හරි ණයට හරි ගන්න පුළුවන්. හදවත කියන්නේ මේ හෘද වස්තුව. මොලේ ගන්නත් පුළුවන්. ඉතින් ශරීරයේ ওই විදිහට ගන්න බැරි ඉන්ද්‍රියක් නැහැ සල්ලි වලට. ඒවා අපි අවභාවිතා කළා හරි, වැරදි ආහාර පුරුදු නිසා හරි හානි වෙලා ගියොත් ඒවා පිරිමහ ගන්න ක්‍රම අපිට වෙළඳපොළ විසින් නිර්මාණය කළා තියෙනවා. විද්‍යාවත් එක්ක එකතු වෙලා අවශ්‍ය මුදල් විතරයි. හැබැයි මනස උනන්ද නැහැ. සල්ලි වලට ගණ්ඩත් බෑ, නිකං ගණ්ඩත් බෑ, ණයට ගණ්ඩත් බෑ, අතමාරුවකට ඉල්ල ගණ්ඩත් බෑ, එහෙම නොදුන්නා කියලා හොරකම් කරගණ්ඩත් බෑ. හොඳ මනසක් තියෙන කෙනෙක්ගෙන් අපිට හොරකම් කරගණ්ඩත් බෑ කියලා. කිසි දෙයක් නෑ, අපි අසරණයි. අපිට අපේ හිත අහිමි වුණොත්, අපි අහිමි කරගත්තොත්, අපේ මනස අහිමි වුණාම තමයි මේ ආත්මෙටම. මනස අහිමි වූ කෙනෙක් විදිහට නම් අපි ජීවත් උනේ මැරෙන්න වෙන්නේත් ඒ වගේ. සිහිය අහිමි වෙච්ච, සිහි කල්පනාව අඩුණු, සිහිය විකල්ුණු, මතකේ විකෘති වුණු කෙනෙක් විදිහට තමයි මැරෙන්න වෙන්නේ. ඒතට ඒ මරණය හරිම වේදනාකාරී. ඒතර එතනින් එහා ගමනක් තියෙනවා නම් ඒ ගමනත් එහෙමම අබ්බගත ගමනක් තමයි යන්න වෙන්නේ. මන්දබුද්ධික ගමනක්. මිනිසා කල්යාණ මිත්‍රවරුනි හඳුනා ගන්න වටිනාකම නිරවුල් මනසක. සිහි කල්පනාවේ වටිනාකම හඳුනා ගන්න. ලෝකේ වටිනාකම් දෙනවා නම් වටිනාකම් දෙන්න පුළුවන් දේවල් වල අංක එක තමා සිහි කල්පනාව. සිහි බුද්ධිය. නිරවුල් සිහිය අංක එක. ඒ නිරවුල් සිහිය නැත්තම් අනිත් කිසි දෙයක ප්‍රයෝජනයක් අපිට ගන්න බෑ. අපි තු මුදල් කියලා මුදල් වටිනවා. හැබැයි හොඳ සිහි කල්පනාවක් නැත්තම් ඒ මුදල් නිසා හොඳ සිහි කල්පනාවක් නැති කෙනා සැප නෙමෙයි විඳින්නේ දුක. දැනුම තියෙනවා. දැනුම වටිනවා. හැබැයි තියෙන දැනුම සිහි කල්පනාව එක්ක එකතු වුණොත් විතරයි තමන්ටත් ප්‍රයෝජනයක් වෙන විදිහට සහ ලෝකයට ප්‍රයෝජනයක් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සිහි කල්පනාව නැති වුණත් එහෙම ඒ දැනුමත් තමන්ගේ විනාශයටත් අනුන්ගේ විනාශයටත් තමයි පාවිච්චි වෙන්නේ. කායික හැකියාව ගන්න. කායික ශක්තිය. ඒ කායික ශක්තිය වුණත් නිරවුල් සිහි කල්පනාවක් තිබුණොත් තමයි හොඳ ඵලදායි දෙයකට යෙදෙන්නේ. කිසියම් මොහතක සිහි කල්පනාවක් නැති වුණොත්, හොඳ සිහි කල්පනාවක් නැති වුණොත් තියෙන කායික ශක්තිය විනාශයකට තමයි යෙදෙන්නේ. තමන්ගේ විනාශයකට සානුන්ගේ විනාශයකට. දැන් මේවා අපි අත්දකින දේවල්. හොඳට බලන්න. අපි සතුව තිබුණු කිසියම් ධනයක්, සම්පතක් අපි අහිමි වෙලා තියෙනවා නම් බලන්න අපි ඒක අහිමි කරගත්තේ හොඳ සිහි කල්පනාවක් නොතිබුණු මොහොතක ගත්ත තීරණයක් නිසා. ඒකට තිබුණු සම්බන්ධතාවයක් හිතවත්කමක් නෑදෑකමක් අපි අහිමි කරගත්තා නම් ඒ අහිමි කරගත්තේ අපි හිතාමතා නොකියු වචනයක් නිසා. එක හිතාමතා නොකියන එක වචනයකට පුළුවන් දීර්ඝ කාලීන හිතවත්කමක් සම්පූර්ණේ පුපුරවලා දාන්න. ඉතින් මෙහෙම බැලුවොත් උදාහරණ අරගෙන බලන්න හැම තැනකම පෙනෙයි අපිට යමක් වටිනා වූ යමක් අපිට අහිමි වෙලා තියෙනවද අපි සතුව තිබුණු ඒ අපි අහිමි කරගෙන තියෙන්නේ සිහි කල්පනාවෙන් තොරව කිව් දෙයක් නැතිනම් කළ දෙයක් නැතිනම් ගත්ත තීරණයක් නිසා. වටිනා දේවල් අහිමි කරගෙන යනවා. කවුද අහිමි කළා දෙන්නේ? අපේම අසිහිය, අනවධානය, රෝගිකම අහිමි කරනවා අපිට. මේ උදේවරුවේ කළ භාවනාවේදී අප දුටුවා කොපමණ වැඩි වෙලාවක් අපි අනවධානයෙන් ඉන්නවද? අසීයෙන් ඉන්න වෙලාව වැඩි. අසීයෙන් සිටින වෙලාවේ අපි සියල්ල විනාශ කරගන්න අතර කාලයත් විනාශ කරනවා. කාලය කියන්නේ බොහොම සීමිත දෙයක්. තව කෙනෙකුට දෙන්න බැරි දෙයක් කාලේ. කොහොමත් බැරි දෙයක් අපිට කෙනෙක්ගෙන් ණයට ගන්නත් බෑ, අතමාරුවකට ගන්නත් බෑ. කාලය තියෙන්නේ සීමිත කාලයක්. දවසට තියෙන්නේ සීමිත කාලයක්, සතියට සීමිත කාලයක්, මාසෙට, අවුරුද්දට සහ ජීවිතේට බොහොම සීමිත කාලයක්. ඒතර වැඩි වෙලාවක් අපි ඉන්නේ අනවධානයෙන් නම්, අසිහියෙන් නම්, හොඳ සිහි කල්පනාවකින් තොරව නම්, ඒ එහෙම ඉන්න වෙලාවල් අපිට නැහැ. ඒ වෙලාව අපිට අහිමි වෙලා. කාලය අපිට අහිමි වෙනවා. ඒ වෙලාවේ වැඩක් කරගන්න බෑනේ. පැයක භාවනාවකදී අපිට පේනවා අවධානයෙන් ඉන්නේ විනාඩි කීයද? අවධානයෙන් හිටිය වෙලාවල් ටික එකතු කරොත්, තප්පරේ දෙක ওই ටික එකතු කරොත් පැයක් ඇතුලේ විනාඩි 5ක් විතර හැදෙයි. විනාඩි 10ක් විතර හැදෙයි. විනාඩි 59ක් හැදෙන එකක් නැහැ. 30ක් හැදෙන එකකුත් නැහැ. එතකොට විනාඩි 5ක් විතර තමයි අවධානයෙන් ඉඳලා තියෙන්නේ. අනිත් විනාඩි 55ක්ම නැහැ. දැන් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන්නේ සාමාන්‍ය ස්වභාවය ගැන. එතකොට දවක භාවනා කරන වෙලාවට එහෙමනම් භාවනා නොකරන වෙලාවට කොහොම ඇද්ද? උත්සාහයක් ගන්නවනේ, වීර්යයක් ගන්නවා, කැපකිරීමක් කරනවා, අවධානයෙන් ඉන්න. එහෙම කරලත් අපිට අවධානයෙන් ඉන්න පුළුවන් වෙන්නේ බොහොම ටික වෙලාවයි. වැඩි වෙලාවක් අවධානයෙන් නෙමෙයි ඉන්නේ. හැබැයි එහෙම උත්සාහය නොකරන සාමාන්‍ය වෙලාවට, අපි සාමාන්‍ය ජීවිතයේ කියන වෙලාවේ මීටත් වැඩිය පහළ ඉන්නේ. එතකොට කාර්යක්ෂමතාවය කියන එක, සමතාවය, කාර්යක්ෂමතාවය 100ට කීයද කියලා බලන්න. දශම කීයද? දශම බිංදුවයි 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 වගේ ගාණක් එන්නේ. 150ක් නෑ. අපි මෙච්චර කල් හිටිය අවුරුදු 25ක් දැන් වයසයි, 50ක් වයසයි, 60ක් 70ක් කියලා කියනකොට මෙච්චර කල් හිටිය, අච්චර කල් හිටියා කියලා. ඇත්තටම අපි ඉඳලා තියෙන්නේ බොහොම පුංචි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. බොහොම කෙටි කාලයක් අපි ජීවත් වෙලා තියෙන්නේ. ජීවිතය බොහොමත් කෙටි. හැබැයි ඒ කෙටි ජීවිතේනුත් දශම ගාණක් තමයි අපි ඇත්තටම ජීවත් වෙලා තියෙන්නේ. ජීවත් නොවන කාලය තමයි වැඩි. වැඩි වෙවි යන්නේ ජීවත් නොවන කාලේ. එන්න එන්න වැඩි වෙන්නෙත් අසීයෙන් ඉන්න වෙලාවල්. දැන් පුංචි කාලේ මීට වැඩි අවධානයක් තිබුණා. 100ක් නොතිබුණාට, හැබැයි ඒ තිබුණු අවධානයත් අපි නොදන්න කම නිසා, වටිනාකම නොදන්න නිසා, සහ හරි මඟ පෙන්වීමක් නොලැබුණු නිසා අඩු කරගෙන, අවම කරගෙන, අහිමි කරගෙන යනවා. ඉවත් තුනේ බොහොම පුංචි කාලයක් පමණක් නෙමෙයි අපි හිතනවා, හිතුවට දැන් මගේ වයස මෙච්චරයි, තව අවුරුදු 20ක් 30ක් ඉන්න පුළුවන්, දැන් වයස 30යි, තව 50ක් විතර ඉන්න පුළුවන් කියලා. ඉන්න පුළුවන් කියන්නේ කොහොමද? හැබැයි ඒ හිටියත් ඇත්තටම ඉන්නේ දවස්වල් දෙකක් විතරයි ඔක්කොම එකතු කරොත් ඒ 100න් ඉන්න වෙලාවල්. ජීවිත කාලය, දීර්ඝායුෂ කියන එක, කල්යාණ මිත්‍රවරුනි, මේ 80න් ඉන්න වෙලාවල් වලට සම්බන්ධ කරගන්න එපා. ඒ නිසා තමයි ධම්මපදයේ බොහොම ලස්සනට සහ ඍජුව නිකන් කෙලින්ම ඔළුවට ටොක්කක් යනවා වගේ කියන්නේ. 80න් අවුරුදු 100ක් ඉන්නවට වැඩිය 100න් එක දවසක් ඉන්න එක වටිනවා. මොකද ඇත්තටම එක දවසක්වත් අපි ඉඳලා නැහැ 100න්. අවුරුදු 100ක් හිටියා කිව්වට. ඒක තමයි ජීවත්. ජීවත් වෙන එක දවස වටිනවා ජීවත් නොවන අවුරුදු 100ට වැඩිය. භාවනාව අපට ආරාධනා කරනවා ජීවත්වන ලෙස, ජීවත්වන ලෙස. අවධානයෙන් ඉන්න, සිහියෙන් ඉන්න. ඉපදුනේ අපි සිහියෙන් ඉන්නයි. අවධානයෙන් ඉන්නයි. මේ මූලික ජීවන අපේක්ෂාව පරමාර්ථය අමතක වුණොත් එනින් අපිට නවතින්න වෙයිද අපිම දන්නේ. තර ජීවත් වෙන මොහොතේ තමයි ජීවිත රසය දැනෙන්නේ. ජීවිත රසය කියන ඒ දෙය අත්දකින්න ලැබෙන්නේ ජීවත් වෙන මොහොතේ පමණයි. ජීවත් නොවන වෙලාවල් වලට ඒ රසය දැනෙන්නේ නැහැ. මේ කාරණේ අත්දකින්න ඇති අර අවධානයෙන් සිටින වෙලාවේ. අනවධානයෙන් අපි ඉන්නකොට රසයක් නැහැ. කිසිම රසවත් බවක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි එක මොහොතකට හරි සිහි කල්පනාව ඇති වුණාම, සිහි කල්පනාවේ අපි පිහිටියාම, අවධානය එක මොහොතකට හෝ මතු වුණාම, අන්න ඒ මොහොත කෙතරම් රසවත්ද කියන එක. අවධානයට හසු වෙන දේවල් වල රසයම නෙමෙයි. ඒ වෙනම කාරණයක්. දැන් තේ එකක් බොනකොට ඒ තේ එකේ තියෙන රසය දැනෙන්න තේකට අවධානය ඕනේ. වෙන කෙනෙක් එක්ක කතා කර කර බරපතල මාතෘකාවක ඉඳගෙන තේ එකක් බොනකොට තේකේ රස දැනෙන්නේ නැහැ. ඒක ඇත්ත. ඒ රහත් අපිට දෙන්නේත් අවධානය තමයි. තේකෝප්පේ තියෙන රහ අපිට දෙන්නේත් සිහි කල්පනාවම තමයි. බත්පතේ තියෙන සම්බෝලේ තියෙන රහ අපිට දනවන්නේත් සිහි කල්පනාවම තමයි. හැබැයි සිහි කල්පනාවටම උරුම වුණු වෙනම රසයක් තියෙනවා. ඒක සම්බෝලේ තිබුණත් එකයි, නැතත් එකයි, තේක සීනේ ඇති වුණත් එකයි, වැඩි වුණත් එකයි, මදි වුණත් එකයි, අවධානය ඊට වඩා රසවත්. අවධානය තරම් රසවත් කිසිම කෑමක් ලෝකේ නැහැ. දැන් මෙය ප්‍රශ්න ඇති කරවන ප්‍රකාශයක් වෙන්න පුළුවන්. දැන් එහෙම කිව්වට ඒක ඇත්තද? එහෙම කොහෙද තියෙන්නේ? කවුද එහෙම කියලා තියෙන්නේ? අවධානයෙන් ඉන්නකොට අපිට රිදෙනවා, කොන්ද රිදෙනවා දැනෙනවා. හැබැයි වෙන දෙයක් කල්පනා කර කර ඉන්නකොට කොන්ද රිදෙන්නේ නැහැ. ඉතින් එහෙනම් කොහොමද කියන්නේ මේ අවධානයේ හරි රසවත් කියලා? ඇත්ත. අර පලා යෑමනේ අපි හුරු වෙලා තියෙන්නේ, ප්‍රශ්නෙකින් පලා යන්න. ඉතින් වේදනාවක් තියෙනකොට අපි බලන්නේ මේ වේදනාව, ඒ ප්‍රශ්නය, ඒ අර්බුදය අමතක කරන්න වෙන අපි හිතන විදිහේ සතුටුදායක කල්පනාවකින්ද? සතුටුදායක කල්පනාවකින් අමිහිරි වුණු වේදනාව යටපත් කරන්න තමයි හුරු වෙලා තියෙන්නේ. ඒ තියෙන වරද මොකද්ද? කෙනෙකුට අහන්නුල මොකද්ද වරද? මොකටද මේ වේදනාව ගැනම හිත හිත ප්‍රශ්න ගැනම හිත හිත ඉන්නේ? අපිට පුළුවන් නම් සතුටුදායක දෙයක්, අතීතයේ විඳපු දෙයක් මතක් කරලා ඒ සතුට දැනුත් විඳලා, එහෙම නැත්නම් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන සතුටුදායක දෙයක් ගැන සැලසුමක් හදාගෙන ඒ සතුට මෙතෙන්ට ගෙනල්ලා මේ වර්තමාන වේදනාව යටපත් කරගන්න පුළුවන් නම් මොකද්ද තියෙන වරද? කිසිම වරදක් නැහැ කල්යාණ මිත්‍රවරුනි. අපිට ඒ ප්‍රතිකර්මය, ඒ පිළියම හැම වෙලෙම හැමදෑම කරන්න පුළුවන් නම්, අප පුරුදු වෙන්නේ ඒ ප්‍රතිකර්මයට පමණක් නම්, එනම් එකම බෙහෙත විදියට අපි හැමදෑම ගන්නේ, එනම් එකම වේදනා නාසකය, මේ වේදනා නාසකයේ වැඩ නොකරන වෙලාවක් එනවා. එය ඕනෑම වේදනා නාසකයකට පොදුයි. ඒට හුරු වෙනවා. හුරු වෙන්න ඒ වේදනා නාසකයේ ප්‍රබලත්වය අඩු වෙලා ගිහිල්ලා වැඩ නොකරන වෙලාවක් එනවා. කියන්නේ තව දුරටත් මේ අනම්මනම් හිතන්න බැරි වෙලාවක් එනවා. ඉන්න වෙනවා ප්‍රශ්නෙත් එක්ක වේදනාවත් එක්ක. එතකොට අපි පුරුදු වෙලා නැහැ, පුහුණු වෙලා නැහැ. කොහොමද වේදනාවක් එක්ක ඉන්නේ? කොහොමද මේ වේදනාව ජයගන්නේ? දැන් මගහැර යන්න බෑ. හැම දොරක්ම වැහිලා වටේටම, ගේට්ටු ඔක්කොම වැහිලා, ජනෙල් ඔක්කොම අගුළු දාලා, වේදනාව නැමැති සිර කුටිය ඇතුලේ අපි සිරකරුවෙක් බවට පත් වෙනවා. එතනදී මම වෙන්න කලින් දොරක් දෙකක් වැහෙනකොට, ගේට්ටුවක් දෙකක් වැහෙනකොට, ජනේලයක් දෙකක් අගුළු වැටෙනකොට අපි දැනුත් ප්‍රමාද නැහැ ඇරිලා තියෙන දොරකින් එළියට යන්න. අපේ නිදහස හොයාගෙන මේ සියලුම මංමාවත් වැහිලා කිසිම පාරක් නැති, කිසිම දොරක් නැති ගල් ගුහාවක හිර වෙන්න කලින්. එහෙම හිරවුණාට පස්සේ භාවනාවක්වත් අමාරුයි පුහුණු කරන්න. අලුතෙන් පටන් ගන්න ලේසි නෑ. අවධානය, සිහි කල්පනාව, අපි කනබන දේවල් වල තියෙන රහ අපිට හොඳට කියලා දෙනවා. ඒක ඇත්ත. අපි අහන ගීතයක රසය හොඳට අත්දකින්න නම් ඒක හොඳට අහගෙන ඉන්න ඕනේ. ඒ රසයත් අවධානයේ තිබුණොත් විතරයි විඳින්න ලැබෙන්නේ. බලන නාට්‍යයක සිතුවමක ඒ රසය අත්දකින්නත් ඒක බලාගෙන ඉන්න එකයි හොඳ අවධානයේ. ඒතර ඒක ඇත්ත. අවධානය තමයි රසවත් අත්දැකීම් තවත් රසවත් කරන්නේ. රසවත් ආහාර තවත් රසවත් කරන්නේ අවධානය පමණයි. ඒක ඇත්ත. හැබැයි ඒ අවධානයේ තියෙන රසය නෙමෙයි අපි ඔය අත්දකින්නේ. කැමී තියෙන රහ, ඒ බීමී තියෙන රහ, ඒ ගීතේ රසය, ඒ චිත්‍රපටියේ රහ. මේ මොනව නැති වුණත් සිහි කල්පනාව ඒ සියලුම රසවත් දේවල් වලට වඩා රසවත්. කාරණේ තමා ධම්මපදේ කියන්නේ හැම රසක්ම ධර්ම රසයේ ඉදිරියේ පරදිනවා කියලා. හැම රසක්ම රසවත් දේවල් ලෝකේ ඇති ඕනේ තරම් තියෙනවා. ඒ සියලුම රසවත් දේවල් ධම්ම නැමැති රසයේ ඉදිරියේ පරදිනවා. ධම්ම රස හැම රසක්ම දිනනවා. එතකොට ධම්ම රසයේ ඉදිරියේ සියලුම රසවත් දේවල් නිරසයි. රස කියන එක සාපේක්ෂ දෙයක් නේ. එතකොට ඒ අනිත් හැම රසවත් දෙයක්ම අපි දැන් ජීවිතයේ රසවත් 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 කියලා ඒව නැතුව බෑ, මේව නැතුව බෑ, මිරිස් නැතුව බෑ, ලුණු නැතුව බෑ, අර සින්දුව නැතුව බෑ, මේ නාට්‍ය නැතුව බෑ කියලා ඒ ඔක්කොම එකතු කරලානේ අපි ජීවිතේ රසවත් කරගන්න බලන්නේ. දැන් ඔය ඒවා ටික නැති වෙලා ගියොත් ජීවිතේ හරිම තිත්තයි අපිට. ඒ පැය භාගයක් හරිම තිත්තයි. ඔව නැති වුණොත් අපි මේ ජීවිතේ රසවත් කරගන්නේ ඔය කියන ඒවා ටික එකතු කරලා හැම වෙලේම. හැබැයි ඒවා තිබුණත් නැතත් සිහිය තියෙනවා නම්, සිහි කල්පනාව තියෙනවා නම්, හොඳ අවධානයක් තියෙනවා නම්, ඒ හොඳ අවධානය ඊට වඩා රසයක් ඒ අවධානයෙන් සිටින පුද්ගලයාට පරිත්‍යාග කරනවා, දෙනවා. ඒ රසය තමා, ඒ රසයෙන් කිසියම් කොටසක් තමා භාවනාවේදී අපි අත්දකින්නේ. බලන්න ඒ රිදෙනවා තමයි. දැන් අවධානය යොමු කළොත් රිදෙනවානේ. අවධානය යොමු කළොත් ඇහෙනවා. ඉතින් එතකොට ඒක මහ ගෝරනාඩු හඬක් තමයි. ත්‍රිරෝධ රතේක හඬ මිහිරි කියන්න බෑනේ. එතකොට ඒක අමිහිරි. එතකොට අවධානය යොමු කළොත් ඒ අමිහිර දැනෙනවා හොඳට. කනට දැනෙන අමිහිරනේ. කනට දැනෙන අමිහිර එකක්. දැන් අපි මේ රස කියන එක මේ ඉන්ද්‍රිය පහට විතරයි හේතු කරලා තියෙන්නේ. රස අපි ඉන්ද්‍රියත් එක්ක විතරයි මේ පංච ඉන්ද්‍රියත් එක්ක විතරයි රස අර්ථ දක්වලා තියෙන්නේ. රසවත් ගීතයක් කියවහම ඒක කනට දෙන මිහිර ගැන විතරයි. හැබැයි ගීතේට අර්ථයක් තියෙනවනේ. ඒ අර්ථය රසයේ වෙනම එකක් නේ. ඒ ගීතේ තනුව, රිද්මය, ලතාව, කටහඬ උස් පහත් කරන ඒ සරපරාසේ ඒවක රසයේ වෙනම එකක්. හැබැයි ඊට වඩා අර පද රචනයේ තියෙන අර්ථය දෙක කනට ඇහෙන මිහිරක් නෙමෙයිනේ. ඒ දැන් උන රසවල් දෙකක් තියෙනවා. ඒක තේරුම් ගන්න. ඉන්ද්‍රිය වලට දැනෙන රසක් තියෙනවා. ඒ වගේම මනසට දැනෙන රහක් තියෙනවා. ඒතර අර්ථ රසයේ මනසට දැනෙන්නේ. ශබ්ද රසයේ කනට දැනෙන්නේ. අවධානයෙන් සිටින විට මේ රසවල් දෙකම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඉන් එහාට ගිහිල්ලා ඒ අවධානයෙන් සිටීමම රසවත් අත්දැකීමක් වෙනවා. අවධානයෙන් සිටීමම. අවධානයෙන් නොසිටින විට අප සිටින්නේ සිදුවීමක් ඇතුලේ. සිතිවිල්ලක් ඇතුලේ ඉන්නේ අවධානයෙන් නොසිටින වෙලාවේ අපි ජීවත් වෙන්නේ සිතිවිල්ලක හිරකාරයෙක් වෙලා. සිතිවිල්ලක සිරකරුවෙකුව සිටින කෙනෙකුට දැනෙන්නේ මොන වගේ රහද්ද? මේ සිතිවිලි කියන්නේ මොනවද? සිතිවිලි පිළිබඳව කළ හැකි එක විග්‍රහයක් තමා මේ හැම සිතිවිල්ලක්ම එන්නේ අතීතයෙන්. හැම සිතිවිල්ලක්ම අතීතයට සම්බන්ධයි. අතීත සිදුවීම් වලට සම්බන්ධයි. අතීත අත්දැකීම් වලට සම්බන්ධයි හැම සිතිවිල්ලක්ම. එතන අලුත් කියන සිතිවිල්ලක් එන්නේ නැහැ. අලුත් සිතිවිල්ලක්, මීට කලින් නොසිතූ සිතිවිල්ලක්, මීට කලින් අත් නොදුටු දෙයක් පිළිබඳ සිතිවිල්ලක්, නොඇසූ දෙයක් පිළිබඳ සිතිවිල්ලක්, නොදුටු දෙයක්, අනුභව නොකළ දෙයක් පිළිබඳ සිතිවිල්ලක්, නොඇසූ, නොපිනූ, එහෙම එන්නේ නැහැ. ඒට හැම සිතිවිල්ලක් ගැනම අපි අතීතේ අඩුම ගානේ එක වාරයක්වත් හිතලා තියෙනවා. ඊට වඩා ඔබ වශයෙන් එක වාරයක්. හැබැයි ඊට වැඩි. ඊතර මේ සිතිවිලි කියන්නේ අතීතේ රස විඳලා ඉවත දාපු හප. උදාහරණයක් ඉදිරිය ගන්න. උග්ගහක්. උග්ගහරි පැණිරහයි. ඉතින් හපන්නකොට ඒ පැණිරහ දැනෙනවා. ඉතින් උපරිම වශයෙන් හපනවා. හපලා හපලා අපි ඒක එළියට දාන්නේ තව දුරටත් රසයක් නැති වුණාම. ඒ විසික් කරපු හප තමයි මතකය කියන්නේ. අතීතයේ අත්දැකලා එයින් ගන්න පුළුවන් උපරිම රසය උරාගෙන තව රසයක් නැති තැනකට ආවම තමයි ඒක අතීතයේ බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක තමයි වර්තමානයේ. එතන මේ අතීත සිතිවිලි කියන්නේ හපල විකලා ඇදගන්න පුළුවන් උපරිම රසය ඇදගෙන තවදුරටත් කිසිම රසයක් දෙන්න බැරි වුණාම උගාල ඉවත දාපු මතක ටිකක්. දැන් බලන්න හිත කොච්චර දුප්පත් වෙලාද කියලා. ඒ හිත දැන් අර තමන්ම කාලා තව රසයක් නැහැ කියලා විසික් කරපු හප ආයේ අහුලගෙන ආයේ වික වික රසේ හොයනවා. එතකොට හිත කොච්චර දුප්පත් තැනකට වැටිලාද? එහෙම හිතක් පොහොසත් හිතක් කියන්න පුළුවන්ද බලන්න? තමන්ම කාලා විසික් කරපුවා. මීට අවුරුදු ගානකට කලින් මේ මේ විනාඩියකට දෙකකට කලින් නෙමෙයි අවුරුදු 50කට 25කට 10කට 5කට කලින් විසික් කරපු කෑමක් ආයෙ දවසක අහුලගෙන ආයෙත් හපන්න ආයෙත් ඒක අනුභව කරන්න තරමට හිත කොච්චර දිලිඳුද කපාරක් නෙමෙයිනේ ඉතින් එහෙම හපලා ඒක ආයෙ විසික් කරනවා ආයෙ දවසක ආයෙත් ඒ දෙපාරක් හපපු අපේ ඊළඟ පාර ගන්න දැන් ඒකටද ජීවිත රසය කියන්නේ දැන් එහෙම රසයක්ද මනස හොය හොය යන්නේ මනස සෑහීමකටපත් වෙනවද එහෙම රසයකින් මොනතරම් රැවටිල්ලක්ද මොනතරම් මුලාවක්ද මොනතරම් වලකද මේ මනසත් එක්ක අපි වැටිලා ඉන්නේ ඉතින් අපි මෙතෙන්ට එනකොට සිහිය අපිව මෙතෙන්ට අරන් එනකොට අරන් එන්නේ අර කිසිම රසයක් නැති හපන්න හපන්න මහන්සියක් මිස වෙහෙසක් මිස රසයක් නොදැනෙන එබඳු හපේකින් නැවුම් වර්තමානයකට ඒ අත්දැකීම හරිම රසවත් ඒ රසයේ විඳින්න ඒ අවධානය පහළ වෙන මොහොත ඉතාම රසවත් අවධානයෙන් නැතුව ඉඳලා අර සිතිවිලි වල හිරකාරයෙක් වෙලා අතීත හපවල ගොදුරක් බවට පත් වෙලා යාචක තත්ත්වයකට පත් වෙලා දිලිඳු වෙලා හිටිය මනස එක ක්ෂණයකින් පොහසත් මනසක් බවට පත් වෙනවා මේ මොහොතේ සිහිය පිහිටුනාම ඒ අත්දැකීම හරිම රසවත් ළඟට දවල් ආහාරයේ ගන්නකොට බලන්න සිහියෙන් හොඳ අවධානයෙන් ආහාර ගන්න ගන්නකොට ඒ කෑමේ තියෙන රහ වෙනදට වැඩිය වෙනස් වෙනස් රස හොඳට දැනේ හොඳට දැනේ ඊළඟට හපනකොට හපනකොට වැඩි වාරයක් හපනකොට ඒ රහ අලුත් වෙන හැටි විවිධ වූ රස එකතු වෙන හැටි තේරේ එකපාරක් හැප්පුවට වැඩිය දෙපාරක් හපනකොට අලුත් රසවල් මැවෙනවා නිර්මාණය වෙනවා ඉතින් ඒ සිහියට පුළුවන් කරන්න පුළුවන් පරිශ්‍රණය දැන් ඒක නෙමෙයි ඒක ඒ කරන්න හැබැයි සිහියෙන් ආහාර ගැනීම කියන්නේ බොහොම රසවත් අත්දැකීමක් ඒ සිහියේ රසය විඳින්න හෙමීට අනනවා හෙමීට අනනවා හෙමීට හපනවා හෙමීට ගිලිනවා ඒ බොහොම රසවත් දෙයක් ඒ කෑමත් එක්ක සම්බන්ධයක් නෑ කෑමේ ලුණු අඩුද වැඩිද මිරිස් ගන්නද ඒ කිසිම ඒ දෙයට සම්බන්ධයක් නැති නිර්පේක්ෂ වූ රසයක් සිහිය අපිට දෙනවා මන් භාවනාව සිහියෙන් ඇවිදිනවා දර ඇවිදීම ඇවිදීම හොඳයි. ඉතින් ව්‍යායාමයක් ඇවිදින එක ඒක ඇත්ත. ඒක රසවත්. හැබැයි ඒ රසයට එහා ගිය සිහියෙන් ඇවිදීම පාදයේ ඔසවනවා සිහියෙන් බිමින් තියනවා. ඒක වේගයේ කොයි වේගෙ වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඇවිදිනකොට තේරෙනවා මේ ඇවිදීම කියන්නේ නර්තනයක් බව. ඒක නැටුමක්. සම්භාව්‍ය නැටුමක්. එහෙම ඇවිදින්න පටන් ගත්තොත් මේ කියන්නේ අමුතු විදිහට නටනට නෙවෙයි සාමාන්‍යයෙන් ඇවිදිනවා හැබැයි හොඳ සිහියෙන් ඒ හැම ඉරියව්වක වෙන ඇඟිල්ලක් ගානෙම හොඳ සිහියක් තියෙනවා විලුඹ ඉස්සෙනවා ධන ඉස නැමෙනවා පාදේ උඩට එනවා කොන්දේ සිට ඒ ශක්තිය යනවා පාදේ උඩට ඔසවන්න ඒ පාදේ ඉස්සරහට ගෙනියනවා බිමින් තියෙනවා ඒකට බර දෙනවා මුළු ශරීරයම අනිත් පැත්ත මේ විදිහට බැලුවහම තේරෙනවා මේ සිහියෙන් ඇවිදීම කියන්නේ අති සම්භාව්‍ය නර්තනයක් මොනම නැටුමක දිවත් විඳින්න බැරි රසයක් සක්මන් භාවනාවෙන් විඳින්න පටන් ගන්නවා ඒක ඇවිදීමත් එක්ක සම්බන්ධයක් නැහැ අර සිහිය සිහියෙන් කතා කරලා බලන්න සිහියෙන් කතා කරනකොට හරිම නිවැරදි වචනේ එනවා ප්‍රදී හඬ ගන්න පුළුවන්. ඒ කාටද කතා කරන්නේ? කොච්චර දුරක ඉන්න කෙනෙකුටද කතා කරන්නේ? හේ ඒ පරිපාලනයේ ශබ්ද පරිපාලනයේ හරියට එනවා. අට වාක්‍ය දෙකක් අතර කොපමණ පරතරයක් තියන්න ඕනේද? දැන් මේ මේ සියල්ල හොඳට සිද්ධ වෙනවා. එතකොට සිහියෙන් කරන කතාව ගීතයක් බවට පත් වෙනවා. ඒකට සර දාන්න බැරි වුණාට, බෙරයක් ගහන්න බැරි වුණාට, වයිලින් එකක් ගහන්න බැරි වුණාට, ඒ මොනවා නැති වුණත් සිහියෙන් කතා කරන විට ඔබ ගීතයක් ගායනා කරනවා වගේ ඔබටම දැනෙනවා. ඒක අනිත් අයට කොහොම වුණත් Tamanට එහෙම දැනෙනවා. ඊය අවතහනිය අපිට පෙන්වලා දෙනවා අවශ්‍ය වූ සිතිවිලි කෝටි ප්‍රකෝටි ගණනක් අතාරින්න පුළුවන් කියලා. මේවා ගැන හිතන්න ඕනේ නැහැ. ඔය ඔළුවට එන හැම සිතිවිල්ලක් ගැනම හිතන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් කාලය නාස්ති කරන්න ඕනේ නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒවා එතනින්ම අතාරින්න පුළුවන්. ඒ අතහැරීමේ රසය. තිවිලි අතහැරීමේ රසය. අනවශ්‍ය කල්පනා බැහැර කිරීමේ රසය. අවශ්‍ය කල්පනාවකට සම්පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් හැකියාව දෙන රසය කෙනෙකුට අත්දකින්න ලැබෙන්නේ සිහි බුද්ධිය තිබුණොත් පමණයි. වගේම හැඟීම් ආවේග, හැඟීම් සහ ආවේග මේවා අපිව නටවනවා. හැඟීම් සහ ආවේග ගහන ගහන පදේට නටන ටුවන් වගේ, නැතිනම් රොබෝවරු වගේ, එහෙමත් නැතිනම් එහාට මෙහාට උඩ පනින නික්කෝ වගේ තමයි මේ මිනිස්සය. දැන් මිනිස්සෙක් ගැන, තමන් ගැන, අපි ගැන හිතුවොත් අපි පරිණතයි, වයසයි, උගත්, බුද්ධිමත්, අත්දැකීම් තියෙනවා, ධනෙ තියෙනවා, සමාජ පිළිගැනීමක් තියෙන, මේ ඔක්කොම කතන්දර ඇත්ත. එහෙම කාටවත් අපිව නටවන්න බෑ. ඒක ඇත්ත ඇත්ත. අපි කියනවනේ කවුරුවත් කියන පදේට අපි නටන්නේ නැහැ. ඇත්ත අපි නටන්නේ නැහැ. හැබැයි ඒ සියලුම දෙනා ඉදිරියේ වීර චරිත රඟපාන මිනිස්සයා හැඟීමක් ඉදිරියේ නැට්ටුවෙක් බවට පත් වෙනවා. රොබෝ කෙනෙක් බවට පත් වෙනවා. කඩයක් බවට පත් වෙනවා. හැඟීමක් ඉදිරියේ, හැඟීම පේන දෙයක්වත් නෙමෙයි, ඇහැට පේන්නේ, අතින් අල්ලන්න බෑ, බර කිරන්න බෑ, එහෙම මොනවත් නැහැ. නමුත් හැඟීමක් ඉදිරියේ අර උගත්, බුද්ධිමත්, වියපත්, අධ්‍යක්ීම් බහුල, ධනවත්, සමාජ පිළිගැනීමක් තියෙන, හොඳ තනතුරක් දරන මිනිස්සයා කියන කෙනා රූකඩයක් බවට පත් වෙනවා. හැඟීම ගහන පදේට නටන, පිනුම් ගහන, රණ්ඩු වෙන, බැනගන්න, නඩු කියන, තරහ වෙන, පස්සෙන් යන, අඬන, වැළපෙන, හූල්ලන, ඊර්ෂ්‍යා කරන නැට්ටුවෙක් බවට පත් වෙනවා. එතනදී තමයි කියන්නේ මේවා හරි බලවත්, හැඟීම් හරි බලවත්, ආවේග කියනවා හරි ප්‍රබලයි බලවත්. එක බොරු. මනුෂ්‍යයාට වඩා ප්‍රබල වෙන්න බෑ කිසිම හැඟීමක්. එහෙනම් මිනිස්සෙක් වෙන්න බෑ. ඒ මිනිස්සයා කියන එක ඇත්තනම් හැඟීම ඊට වැඩිය ප්‍රබල වෙන්න බෑ. හැඟීම තමන්ට වඩා ප්‍රබල නම් ඒ තමන් මිනිස්සෙක් නොවන නිසා, උසස් මනසක් නැති නිසා. දුබල මනස් තමා පහළ මට්ටමේ සිත් තමා ආවේග ඉදිරියේ නටන්නේ. ආවේග හැඟීම් ගහන ගහන පදේට නටන මනසක් නම් තියෙන්නේ ඒ මනස උසස් මනසක් නෙමෙයි, මනුෂ්‍ය නෙමෙයි. හිතනවා ඇති මේ අපිට මේ බනිනවා කියලා, අපි මිනිස්සුත් නෙමෙයි කියලා. එහෙම හිතන්න එපා. එහෙම මේ අපහාසයක් කරනවනේ මේ අපි කවුරුත් මෙතන ඉන්න නොවිත් නෑ හැමෝම ඉන්න තැනගෙනයි කතා කරන්නේ අපිට මිනිස්සු වෙන්න පුළුවන්නේ සිහිය තිබ්බොත් විතරයි එහෙම නැත්නම් ඒක නමක් විතරයි ඒක නිකන් බැජ් එකක් විදියට පදක්කමක් විදියට අපිට ගහගන්න පුළුවන් මම මිනිස්සෙක් කියලා හැබැයි ඇත්තටම මිනිස්සෙක් වෙන්න පුළුවන්නේ සිහි කල්පනාව තිබුණොත් පමණයි එහෙම නැති වෙලාවක අපි මිනිස්සු නන් නෙමෙයි ආවේගවලට නටන තව කවුරු හරි ඒ ඕනෑම නමක් හදාගන්න ආවේගවලට නටන ආවේග ගහන ගහන පදේට පිනුම් ගහන කවුරු හරි අපි මිනිස්සෙක් වෙන්න නම් සිහිය හදාගන්න ඕනේ අපි ඉපදුනේ කවුරු වගේද මෙතෙක් කල හිටියේ කවුරු වගේද ඉස්සරහට ඉන්න හදන්නේ කවුරු වගේද සැලසුම් මැතිනේ අපි හිතනවානේ අපි ඉපදුනේ කවුරු වගේද මිනිස්සෙක් විදියට මනුෂ්‍යාත්මක ඉපදුනේ හිටියෙත් මිනිස්සෙක් වගේ ඉස්සරහට ඉන්න දැන් එහෙම ඒ සම්මුතියට යනවනම් එහෙම යන්න පුළුවන් හැබැයි ඇත්ත ඒක නෙමෙයි යථාර්ථයක නෙමෙයි ඉතින් යථාර්ථය අපි අදවත් තේරුම් ගත්තොත් හෙටේ ඉඳලා අපිට මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒක කවුරු විදිහට ඉපදුනත් කවුරු විදිහට මෙතෙක් කල් හිටියත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට අවබෝධ කරගත්තොත් මේ කාරණය මිනිස්සෙක් විදිහට ඉදිරියට ජීවත් වෙන්න පුළුවන්. ඒ උසස් මනසක් තියෙන කෙනෙක් විදිහට තර හැංගීම් ඉදිරියේ නටන කෙනාට මොකද්ද දැනෙන රහ? ගහන ගහන පදේට නටන්න ඕන නම් කැමති වුණත් අකමැති වුණත් මොන දුකද එයා විඳින්නේ? එයා 16ක් මහලෙක්. කිසි රසයක් නැහැ. දුකක් විඳින්නේ. සැබෑ මනුෂ්‍යත්වයේ උසස් මනසේ රසය ගන්න පුළුවන් සිහි කල්පනාව අපි පිහිටවා ගත්තොත් නිදහස් කියන එක තේරෙනවා සිතිවිලි වලින් අපි නිදහස් සිතිවිලි තිබ්බත් නැතත් හැඟීම් වලිනුත් අපි නිදහස් ආවේග ආවත් නැතත් ආවේග ඇවිල්ලා ඒව මෙවා කියයි එයා බෙරේ ගහයි හැබැයි ඒ පදේට අපි නටන්නේ නැහැ නැටෙන්නේ නැහැ අපිට සිහිය තිබ්බොත් සිහිය නොතිබුණොත් තමයි නැටෙන්නේ ඒ නිසා ඉහළම රසය තමා විමුක්ති රසය විමුක්ති රසය නිදහසේ රසය තමා ඉහළම රසය ඊට එහා රසයක් නැහැ ඒ නිදහසේ රසය විමුක්ති රසයට පවා මුල් වෙන්නේ සිහි කල්පනාව සතිපට්ඨානය බඳු උතුම් පාරකට පළවෙනි අඩිය තබන්නට ලැබීම ලොකු වාසනාවක්. ඒ පටන්ගත් ගමන ඉදිරියට නොනැවතී යමුයි කියන අදිටන මේ ඉල් පෝය දවසේ අපි හදවතින්ම ඇති කරගනිමු. ඇති කරගෙන උදෑසන මේ වැඩසටහනට නැවතුම් තිතක් තබමු දහවල් දාණයට. ඒතර මේ කියූ කාරණා මෙනෙහි කිරීමකට ගන්න, يعني මේ කියූ කාරණා ගැන හිතන්න, කල්පනා කරන්න, ඊළඟට ඒවා ආහාරයේදී අත්දකින්න බලන්න, ආහාරයෙන් පස්සේ ලැබෙන විවේකයේදී සක්මනේදී අත්දකින්න, ඒ සියලු අත්දැකීම් එක්ක අපිට පස්වරු ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න පුළුවන් හැම දිනාටම තෙරුවන් සරණයි.